namo tassa bhagavato arahato sammāsambuddhassa namo tassa bhagavato arahato sammāsambuddhassa adhipaññā dhamma vipassanaṃ bhāvinto sārādhanā bhinisaṃ padahato yathābhūta-jñāna-dassanam-bhāvinto sammohābhinivesaṃ-padahato ādīnavānupassanam-bhāvinto ālayābhinivesaṃ-padahato patisaṅkhānupassanam-bhāvinto appatisaṅkhaṃ padahati vivattānupassanaṃ bhāvinto saṁyogābhinivesaṃ padahati. Attharasa maha vipassana desana vada අන්තිම දේශනාව වශයෙන් අද අනුපස්සන පහ දැන් ඉදිරිපත් කළේ. මේ අනුපස්සන පහ අද කෙටියෙන් විස්තර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අධිපඤ්ඤා ධම්ම විපස්සනං භාවෙන්තු සාරාදානාභිනිවේසං පජහති. පළවෙනි අනුපස්සනා පළවෙනි කියන්නේ 14 වෙනි. අධිපඤ්ඤා ධම්ම විපස්සනා මේ වචන ගැඹුරුයි. මේක වැඩිපුර යෙදවත් නැහැ. මේ වචන දේශනා අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියුවාම වචන වශයෙන් තේරුම් ගන්න ඕන පළමුව අධිපඤ්ඤා ධම්ම විපස්සනා කොටස් තුන. අධිපඤ්ඤා කියවා පඤ්ඤා අධිපඤ්ඤා පුරුදු වචනය සීල අධිසීල කියන්නේ සීලය අධිසීල සාමාන්‍ය සීලේ සීලයයි කියලා විවහාර කරනවා. ඊට වඩා උසස් සීල අධිශීලය. ඒ වගේම චිත්තය සාමාන්‍ය හිත චිත්තය කියලා විවහාර කරන ළමයි. අධිචිත්තය කියුවාම උසස් චිත්තය. උසස් චිත්තය එතකොට භාවනාවෙන් දියුණු වෙච්ච හිත අධිචිත්තය. ඒ වගේම තමයි පඤ්ඤා සාමාන්‍ය ප්‍රඥාව අධිපඤ්ඤා උසස් ප්‍රඥා. ප්‍රඥාවාද තියෙන ලෝකෙ නොයෙක් ක්‍රමවලින් ඒ නොයෙක් ක්‍රමවලින් තිබෙන්නා වූ ප්‍රඥාවාද අතරෙහි ශ්‍රේෂ්ඨ වූ උසස් උත්තරීතර වූ ප්‍රඥාවට කියන්න පුළුවන් අධිප්‍රඥා කියලා. එතකොට උසස් ප්‍රඥාව කියන තේරුමයි. උසස් ප්‍රඥාවයි අධිප්‍රඥා. ඒ වගේම අධි විමුක්ති කියලා වචනයකුත් තියෙනවා. විමුක්තිය අධි විමුක්තිය. මෙතන ඒක ගණන් ගන්නේ නැහැ. මෙතන ගණන් ගන්නේ අධිපඤ්ඤා. ධම්මේසු විපස්සනා ධම්ම විපස්සනා. ධම්ම කියන්නේ විපස්සනාව. විපස්සනාව කියන්නේ විදර්ශනා භාවනාවටයි. එතකොට විදර්ශනාව දර්ශනය නුවණින් බැලීම විපස්සනාව කියන්නේ. ඒ නුවණින් බැලීම මොකක් කවර ධර්ම විෂය කරගෙනද? සංස්කාර ධර්ම. එතකොට ධර්මයන් කෙරෙහි කියන්නේ සංස්කාරයෙන් කොටස් කෙරෙහි. සංස්කාර කොටස් කෙරෙහි පැවති විශේෂ වූ ඥාණයෙන් සිදු කරන දර්ශනය දැකීම විදර්ශනාව. එතකොට සංස්කාර ධර්මයන් කෙරෙහි පැවති අධික වූ ශ්‍රේෂ්ඨ උත්තරීතර වූ විදර්ශනා ප්‍රඥාව කියන තේරුමයි අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියන. අධිපඤ්ඤා වමයි ධම්ම විපස්සනා කියන. අධිපඤ්ඤා මේ අධිපඤ්ඤා කියන වචන අධිපඤ්ඤා ධම්ම විපස්සනා යන්න අධිපඤ්ඤා විපස්සනා කියලා සමහර තැනක සඳහන් ශුඤ්ඤතෝච උපට්ඨාන අධිපඤ්ඤා විපස්සන අන්න ඒ විදිහට සංස්කාර ධර්මයන් ශුන්‍ය වශයෙන් කිසිවක් නැති අන්දමට වැටහීමක් ඇති වෙනවා නම් ශුන්‍ය වශයෙන් නැවත ඒක අධිපඤ්ඤා විපස්සනා කියලා ඒක අවස්ථාවකදී ප්‍රකාශ කරනවා. සාමාන්‍ය වශයෙන් විදර්ශනා භාවනාව ගෙන යන්නා උපවත්වාගෙන යන්නා යෝගාවචරයාට මේ අධිපඤ්ඤා විපස්සනාව මුලදීම නෙමෙයි ඇති වෙන්නේ. මුලදී ඇති වෙන දේවල් පහු කරගෙන බබ් දුරට දියුණු වුණයින් පසුව සංස්කාරයන්ගේ තමා කර්මස්ථානය සඳහා යොදාගත් සංස්කාර කොටසක් ඇතනම් ඇතිනම් ඒ සංස්කාර කොටස පිළිබඳවත් එයින් බැහැර පවත්නා ආධ්‍යාත්මික සංස්කාර කොටස් පිළිබඳවත් ඒ වගේම බාහිර සංස්කාර කොටස් සම්බන්ධවත් කියන මේ සංස්කාර කොටස් සම්බන්ධව මුලින් විදර්ශනාව පවත්වාගෙන යන්නා වූ අවස්ථාවේදී ඒ සංස්කාරයන්ගේ කොට්ඨාස වශයෙන් වැටහීම ඇති වෙනවා. කොටස් වශයෙන් බෙදිලා වැටෙන්නා වූ අවස්ථාවක් ඇති වෙනවා. සාමාන්‍ය වශයෙන් විදර්ශනාවට කර්මස්ථානයේ වශයෙන් යොදාගත්ත ඒ සංස්කාර කොටස මුලින් එකක් වශයෙන් නුවණට පෙනිලා දියුණුවේගෙන සමාධිය දියුණුවේගෙන යන්නා අවස්ථාවේදී මේම කොට්ඨාස වශයෙන් විභාග වශයෙන් විශ්ලේෂයෙන් වෙන්වෙන් එකින් එක වෙන්වෙන් වෙන්වීම් වශයෙන් දැනීම පැනීම සිදු වෙනවා. මේ විදිහේ එකින් එකට වෙන් වෙලා පෙනෙනව අවස්ථාවකදී ඒ කියන්නේ ඉරටු මිටියක් එකට එකතු කරලා ගත්තාම එක මිටියක් එක පතුරවලා ගත්තාම ඉරටු ගොඩක් අන්න ඒ වාගේම එකින් එකට වෙනස් වෙනවා. පෙනෙනව ස්වභාවයක් ඇති වෙනවා. කියන්නේ ඒ සංස්කාර කොටස් පිළිබඳව ඇතිවීම නැතිවීම දෙකත් ඒ වගේම පෙනෙන්න පටන් ගන්නව නුවණට අහුවෙන්න පටන් ගන්නවා. අර විදිහ එකින් එකට වෙනස් වෙමින් පැවතිලා ඊළඟට එකින් එක පවතිනා වූ ඒ සංස්කාර කොටස් තමන්ටම තේරෙන ඇති වෙනවා ඒ වගේම නැති වෙනවා. ඇති වෙනම නැති වෙනම ඒකට දැන් අපි උදාහරණයක් වශයෙන් කලකල බලමු. ආස්වාස ප්‍රස්වාස දෙකට හිත යොදනවා. ආස්වාස ප්‍රස්වාස දෙකට හොඳට හිත යොදාගෙන ඉන්නකොට ඒ ආස්වාසේ ඇතුළට වදිනවා ඒ වගේම පිටට වදින අනෙක් ප්‍රස්වාසේ ඇතුළට වදිනා වූ සංස්කාර කොටස ඒ ආස්වාස කොටස වායු ධාතු ඇති වුණා. ඇතුළට වදින්නා අවස්ථාවේදී ලොකුවටම දැනුණා ලොකු කොටසක් වශයෙන් ඇතුල් වුණා. ඇතුල් වෙලා ඉවර වුණා. ඊළඟට පිට වුණා. පිට වෙන අවස්ථාවේදී ලොකුවට වැටහෙනවා පිට වෙලා ඉවර වුණා කියලා. එතකොට ඒ විදිහේ ඇතුල් වීමේදී පිට වීමේදී මේ ආස්වාද ප්‍රස්වාද දෙක එතන කැඩිලා ඉවර වෙනවා දැනෙනවා. ඒක තවත් එහාට දියුණු වෙනකොට එක ආස්වාදයක එක ප්‍රාස්වාසයක දෙකේම දෙකක් තුල දෙක තුලම එකින් එකට වෙනස් වෙවි. ඇතුළේම කැඩි කැඩි වැටෙන්න පටන් ගන්නවා. ඒක සමාධිය දියුණු වෙච්ච අවස්ථාවේදී ඒක තැවෙනවා. හොඳට ආශ්වාස ප්‍රශ්වාස කරගෙන යන අවස්ථාවේදී ඒ වායු ධාතු වශයෙන් සලසනකොට මුලදී එක ආශ්වාසයක් එක ප්‍රශ්වාසයක් එක ආශ්වාසයක් ඇතුළත ආශ්වාස වායු ධාතු ගොඩක් ඇති වෙමින් නැති වෙමින් කැඩෙමින් බිඳෙමින් ඇති වෙනවා නැති වෙනවා. ඒ වගේම ප්‍රශ්වාසයේදී ඒ විදිහට කැඩෙමින් ඇති වෙමින් නැති වෙමින් කැඩෙමින් බිඳෙමින් පවතින හැටිකේ මෙන්න මේ අවස්ථාව එනකොට සමාධිය හොඳට දියුණු. ඊළඟට මෙන්න මේ පටිසංඛා විපස්සන. පටිසංඛා විපස්සනා කියලා මේ අර විදිහේ ඇති වෙමින් නැති වෙමින් පැනෙච්ච මේ සංස්කාර කොටසේ ඇතිවීම හිත යනවාට වඩා හිත ගැනීමේ හිත යෙදෙනම නැතිවීමට ඇතිවීමේ හිත අයින් කරලා නැතිවීමේ හිතම ඒ සංස්කාර කොටස් නැති වෙන හැටිම පෙනෙන්න පටන් ගන්නවා. ඒ නැති වෙනම හැටි පෙනෙන අවස්ථාවේදී තමයි භංග ඥානය කියන්නේ. ඒ භංග ඥානයේ තවත් වෙනස විශේෂයක් මොකද? ඒ සංස්කාර කොටස් බිඳෙනවා පේන්නේ හිතටයි. ඒ සංස්කාර කොටස් බිඳෙන සංස්කාර කොටස් වල බිඳීම පෙනෙන හිත ඒ හිතෙත් බිඳීම පේන්න පටන් ගන්නවා. සංස්කාර කොටසත් බිඳෙන බව පේන එක හිතකට ඒ හිත බිඳෙනවා තවත් හිතකට පේනවා. ඒ හිත බිඳෙනවා තවත් හිතකට පේනවා. ඔන්න ඔය විදිහට ක්‍රමක්‍රමී බිඳෙන නාමත් බිඳෙන රූප කොටසුත් බිඳෙන නාම වශයෙන් තියෙන චිත්ත කොටසුත් ඒ විදිහේ පෙනෙන්න පටන් ගන්නවා. එතකොට මේ චිත්ත පමණක් නෙවෙයි චිත්තට සම්බන්ධ වෙලා තියෙන ඒ පස්සය සංඥාව වේදනාව චේතනාව කියන මේවා ඒ එක්කම බිඳෙන හැටි ඒ අත්තාට සලකන්න පුළුවන් වෙනවා. අරමුණක් ගන්නකොට ඒ අරමුණ ගැනීම හිත. ඒ හිත බිඳිය හිතේ බිඳිය වෙනවා. ඒ අරමුණට හිත වැටෙනකොට එතන ඇති වෙනව පස්සේ සංඥාව ඇති වෙනවා. ඒ වගේම දෙකේ සම්බන්ධයෙන් විඥානය ඇති වෙනවා. ඊළඟට චේතනාව ඇති වෙනවා. ඔන්න ඔය විදිහට චිත්ත චෛතසික කියන කොටස් දෙකක්ම වැටෙනවා. ඒ වගේම රූප කොටසත් වැටෙනවා. මේ වැටෙන්නේ නිකම්ම නෙමෙයි විදීම් වශයෙන්. මේ විදිහට රූප කොටසත් බිඳෙනවා පේනවා. ඒ අවස්ථාවේදී බහැරට හිත දුවන්නේ නැති නිසා මේ යෝගාවචරයාගේ හිත සංස්කාර කොටස් වලමයි පවතින්නේ. ඒ බිඳෙන සංස්කාර කොටස් වලම පවතිනකොට ඒ යෝගාවචරයට වැටෙනවා මේ මරණය කියන එක සත්වයුගේ නෙමෙයි මේ කෙනෙකුගේ නෙමෙයි මේ සංස්කාරයන්ගේමයි මරණය. සංස්කාරයන් තුළමයි මේ මරණය තියෙන්නේ. සත්වයාගේ මරණය කියන එක ලොකුවට දැනෙන එකක්. ඒක නෙමෙයි ඊට ඉස්සෙල්ලාම මේ සංස්කාරයන්ගේ මරණය තියෙනවානේ. මේ මරණයේදී මේ සංස්කාරයන්ගේම නේද කියන ඔය විදිහ වැටෙන අවස්ථාවේදී ශූන්‍යතාවයෙන් වැටෙනවා. ශූන්‍යතාවයෙන් සංස්කාර කොටස් මෙරි නිතරම යනවා. ඒ යාම යනකොට තේරෙන්නේ අර කෙනෙක් නෑ සත්වයේ පුද්ගලෙක් වශයෙන් මමේ මාගේ කියලා ගන්න දෙයක් ඇත්තේ නෑ කියලා වැටෙන අවස්ථාවේදී ශූන්‍ය තත්ත්වයේ වැටෙනවා. ශූන්‍යතාව ශුඤ්ඤතෝච උපත්ථාන අධිපඤ්ඤා විපස්සන මෙන්න මේ භංග ඥානයේ එක්තරා සත්‍යයක්. මේ භංග ඥානය මේ තරම් දුරට ආවේ දැන් 14 වෙනි විදර්ශනාව සංස්කාරයන් පිළිබඳව විදර්ශනාව කරන්න අවස්ථාවේදී මේ භංග ඥානේ මේ තරම් ඈතට සඳහන් වුණේ එක්තරා ධර්ම ක්‍රමයක් අනුව. ඒ ධර්ම ක්‍රමයේ කියන්නේ මේ 18 විපස්සනාවන් පිළිබඳව හිතන්න තියෙන්නේ මේ සියලුම දේ සියලුම විපස්සනාවන් ක්‍රමයෙන් හැම කෙනෙකුටම සිද්ධ වෙනවා කියන එක නෙවෙයි. ඇතම් කෙනෙකුට විදර්ශනා ක්‍රම අනුපස්සනා ක්‍රම තුනකින් සම්පූර්ණ කරගන්න ඕන. ඇතම් කෙනෙකුට පහකින් සම්පූර්ණ කරගන්න ඕන. ඇතම් කෙනෙකුට හතකින් සම්පූර්ණ කරගන්න ඕන. ඇතම් කෙනෙකුට 10කින් සම්පූර්ණ කරගන්න ඕන. ඇතම් කෙනෙකුට 13කින් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහේ ක්‍රමදී. ඒ ක්‍රම අසුරු කරගෙනයි මේ දේශනාව මෙතන පවත්වලා තියෙන්නේ. අර විදිහේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණයන් හොඳට වැටහෙන අවස්ථාවේදී මෙතන මේ භංගානුපස්සනාව වශයෙන් ඇති වෙන්නේ අනිත්‍යානුපස්සනාවේ එක්තරා විශේෂ අවස්ථාවක්. එතකොට මේ භංගානුපස්සනාව මේ විදිහට අධිපඤ්ඤා ධම්ම විපස්සනාව කියන එක දැඩි වශයෙන් විදර්ශනා ඥාන පරම්පරාව කියන්නේ සල්ලක්ෂණ චිත්ත පරම්පරාව කියලා එකට කියන්නේ ඒක පවත්වා ගෙන යන අවස්ථාවේදී ඥානේ හොඳටම තිබුණා. ඒ වාගේම සමාධියක් තිබුණා. සමාධියත් සූරයි තිබුණා. මේ විදිහේ පවතින අවස්ථාවේදී ඒ හිතට කලින් සම්බන්ධ වෙලා තිබුණා වූ සාරාදානාභි නිවේදය කියලා එකක් තිබුණා. සාර වශයෙන් මේ ආත්ම සාරේ, පුද්ගල සාරේ, දෘෂ්ටි සාර වශයෙන් යම් යම් දේවල් අරගෙන තිබුණා කලින්. අසාරේ සාරමතිනෝ සාරේචා සාර දස්සිනෝ. යන්නේ ඒ විදිහේ ස්වභාවයක් තිබුණා කලින්. අසාරදේ සාර වශයෙන් අරගෙන තිබුණා, සාරදේ අසාර වශයෙන් අරගෙන තිබුණා. එතකොට මේ සාර වශයෙන් අරගෙන තිබිච්ච මේ දේවා සත්ව පුජ්‍යල මම මාගේ දේවල් කියන ওই විදිහේ බොහොම ලොකුවට හිතට අරගෙන තිබුණා දේවල් රාශිය. මේ හිතේ තිබුණා පළපදියම් වෙලා මේ විදර්ශනා ක්‍රමය හිතේ බලපාන අවස්ථාවේදී අර ශූන්‍ය වශයෙන් වැටෙනවා, නුවණ තියුණුව වැටෙනවා, නුවණ තියුණුව පවතිනවා. ඒ අවස්ථාවේදී අර සාරාදානාභි නිවේසය කියන මෙන්න මේ ලක්ෂණය එක්තරා කෙලෙස් තත්වයක් තියෙනවා, දිගට පැවතුණා, මේක කැඩිලා යනවා. හිතට සම්බන්ධ වෙලා තිබිච්ච සාර වශයෙන් ගත්ත දෘෂ්ටි ආත්ම සාරාදී දේවා ඒවා කැඩිලා ගිහිල්ලා ඒකයි සාරයක් ඇත්තේ නැහැ, ඒවා අසාරයි කියලා වැටහීම ඇති වෙනවා. මෙන්න මේකයි මේ අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියන මේ අනුපස්සනාවේ විදර්ශනා ක්‍රමයේ ඉබෙන්නා වූ ලැබිය යුතු උසස්ම ප්‍රතිඵලය. එතකොට ඊළඟට 15 වෙනි යතහා භූත ඥාන දර්ශනං භාවෙන්තු සම්මෝහාභිනිවේදං පජහති. යතහා භූත ඥාන දර්ශනේ වඩන්නා වූ මේ යෝගාවචරයා ඔහුට සම්බන්ධ කරලා වෙලා තිබුණා වූ සම්මෝහාභිනිවේදේ. සම්මෝහාභිනිවේචය කියන්නේ බලවත්ම මුලාව. ආත්ම වශයෙන් අරගත්තා වූ, සත්ව වශයෙන් අරගත්තා වූ ලෝකය සංස්කාර ධර්ම ස්ථිරයි හොඳයි යහපත් කියලා ඔය විදිහ ගත්තා වූ අදහසක් ඇතිනම් මේ අදහස කැඩිලා යනවා. යථා භූත ඥාන දර්ශනය වලින් මේ යථා භූත ඥාන දර්ශනේ යන්නේ සඳහන් වෙන්නේ කුමක්ද? යථා භූත ඥාන දර්ශනේ යථා භූත සත්තු පරිද්දෙන් පවත්නා වූ ඥාන දර්ශන නුවණින් සිද්ධ වෙන්නා වූ නුවණ පිළිබඳ වූ දර්ශනය ඇතිතතු නුවණින් බැලීම ඇතිතතු නුවණින් බැලීම යථා භූත ඥාන දර්ශනේ කියන්නේ තේරුම් වෙන්න ඕන. එරවට යථා භූත ඥාන දර්ශන සත්‍යය එන්නේ මේ අධිපඤ්ඤා ධම්ම විපස්සනා ව දිනු වෙච්ච අවස්ථාවේදී මේ විදිහට සංස්කාරයෝම අතීතවද වර්තමානවද අනාගතවද සංස්කාරයෝ නැති වෙන්නා මැරෙන්නා කියලා අවබෝධය ඇති වෙන්නා අවස්ථාවේදී ඇති වෙන්නේ යථා භූත ඥාන දර්ශනය. මේ දෙක එකට කිට්ටු වෙනවා. එතකොට මේකට සමහර තැනක සඳහන් වෙනවා තරුණ විදර්ශනාව කියලා. තරුණ විදර්ශනාව කියන්නේ විදර්ශනාව බලවත් අන්දමට පැමිණියේ නැහැ. තාම බාල අවස්ථාවේදී කියනවා. තවත් එහාට වැඩෙන්න ඕන. විදර්ශනාව තමයි. විදර්ශනාව උනත් තාම තරුණයි කියන අදහසයි. එතකොට ඒ අදහසයි කියන්නේ යථා භූත ඥාන දර්ශන කියන එකේ ගන්න තියෙන්නේ. තරුණ විදර්ශනාව පවත්වනා අවස්ථාවේදී කියන්නේ තරුණයේ කිව්වේ බලවත් අවස්ථාවට තාම ගියේ නැහැ. බලවත් අවස්ථාවට ගියේ නැති නිසා මේක තරුණයි. එතකොට සමහර දැනකදී නම සමාධිය සම්පූර්ණ වෙන විට යථා භූත ඥාන දර්ශනේ සම්පූර්ණ වෙනවා. සම්මා සමාධිය හොඳට දියුණු වීම යථා භූත ඥාන දර්ශනය ඇතිවීමට ප්‍රත්‍ය වෙනවා කියලා. එතකොට යථා භූත ඥාන දර්ශනයයි සමාධියයි එක ළඟයි. මේ අතරටයි භංග ඥානය ලැබෙන්නේ. සමාධිය හොඳට දියුණු වෙලා භංග ඥානයත් ඇති වෙලා උදයබ්බේ ඥානය ඇති වෙලා ඊළඟට භංග ඥානයත් ඇති වෙලා ඒ භංග ඥානය ඇතිවීමෙන් පසුවයි මෙන්න මේ යථා භූත ඥාන දර්ශනය. මේක පිළිවෙල එතන පිළිවෙල ඒ විදිය. යථා භූත ඥාන දර්ශනය ගිහිල්ලා එක තැනකදී බොහොම ඉක්මනින් මාර්ග භාවනාවට පැමිණෙන්නට පුද්ගලයාට පුළුවන්. එක අවස්ථාවකදී ඒකත් තව ටිකක් දික් වෙනවා පුද්ගලයාගේ අදහස් වල දුර්වලකම් නිසා. ඒ නිසා මෙතන යථා භූත ඥාන දර්ශනයෙන් සම්මෝහා විනිමේෂය නැති කරගෙන කටයුතු කරන්නා වූ යෝගාවචරයාට සම්පූර්ණ වූ විදර්ශනාවක් සම්පූර්ණ කර ගැනීමට මේ අවස්ථාවේ පුළුවන් වෙන්නේ. ඒක තවත් එහාට දියුණු කරන්නට අවස්ථාව සැලසෙනවා. ඒ නිසා ඊළඟට 16 වෙනි එකට බහින්න. ආදීනවානුපස්සනං භාවෙන්තෝ ආලයාබිනිමේසං පජහත්. මේ තරුණ විදර්ශනාවෙන් මේ විදිහට ඒකක් දියුණු වෙලා ඊළඟට ආදීනවානුපස්සනාව කියන කොටස විදර්ශනා ක්‍රමයට යෝගාවචරය බහින්න. ආදීනවානුපස්සනාව ආදීනව සංඥා කියලා සංඥාවක් උගන්වනවා අනිත්‍යන්නේ. ආදීනවානුපස්සී කියලා සමහර තැන්වල ධර්ම කොටසක් කියවෙන ඥාන අවස්ථාව. ඒ ආදීනවානුපස්සී කියන අදහසක් මෙතෙන්ට සලකන්න පුළුවන්. ආදීනව සංඥා කියන වචනයෙන් සඳහන් වන්නා වූ සංඥා නාමයෙන් කියවෙන්නා වූ ඥානයත් මෙතෙන්ට කිට්ටු කරගන්නට පුළුවන්. සාමාන්‍ය වශයෙන් හිතන්නට ඕන අර භංග ඥානයෙන් මේ සංස්කාරයන්ගේ බිඳීම හොඳට වැටහුණා. ඊළඟට මේ භය ඥානේ ඇති වුණා. භය අනුභව භය වශයෙන් සලකන්න පුරුදු වුණා සංස්කාරයන්. සංස්කාරයන් අභය භය සහිත දේවල්. නිර්භය ඒවා නෙමෙයි භය සහිත ඒවා කියලා නුවණට වැටෙනවා. නිකන් පිටින් හිතා ගැනීමක් නෙමෙයි ඔය කොතනවාක්. හැම තැනම නුවණට හොඳට ප්‍රත්‍යක්ෂව වැටහීම. නුවණට හොඳටම ප්‍රත්‍යක්ෂ වීමෙන් වීමේදී ඒකට බාහිරව තිබෙන්නා වූ ඒකට උපද්‍රව වශයෙන් හරස් වී තිබෙන්නා වූ යම්කිසි ධර්ම කොටසක් ඇත්නම් කෙලිස් කොටසක් ඇත්නම් ඒක කැඩිලා යන්න ඕන. මේ විදිහේ ආදීනෝ මේ සංස්කාරයන්ගේ ආදීනම මහා ආදීනම රාතියක් ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයාට ඒ නුවණට නුවණ පවත්වන්න අවස්ථාවේදී නොයෙක් ක්‍රමයෙන් වැටෙන්න පටන් ගන්නවා. එක ක්‍රමයකින් නෙමෙයි නොයෙක් ක්‍රමයෙන් වැටෙන්නට පටන් ගන්නවා. ඒ නොයෙක් ක්‍රමයෙන් වැටෙන්න පටන් ගත්තාම මේ සංස්කාරවල මහා ආදීනව රාශියක් කියලා ඔය වචනයෙන්ම කියවෙනවා ඉදී. ඒ විදිහේ කියවෙනකොට නිකම්ම නෙමෙයි කියවෙන්නේ මේ නුවණ නුවණට හොඳට අහු වෙලයි මේ ආදීනව තත්වේ. සංස්කාරයන්ගේ තියෙන පුංචි ආදීනමේ පටන් මහා ආදීනමේ දක්වාම සියලු ආදීනව රාගියම හිතට කැටි වෙලා එන්න පටන් ගන්නවා. අනේ විදි ඒ අවස්ථාවේදී ඔහුගේ අභ්‍යන්තරයේ තිබුණා නම් ආලයාභිනිමේෂය. ආලය කියන්නේ තණ්හා. තණ්හාවට ඇතුල් වීමයි ආලයාභිනිමේෂය. මේ සංස්කාරයන් සම්බන්ධව තණ්හාවෙන් බැඳිලා ඉතිබිද මෙච්චර කල් තිබුණේ. මෙන්න මේ ආදීනව අනුපස්සනාවෙන් මේ විදර්ශනාව හොඳට දියුණු වෙනකොට ආලයාභිනිමේෂය කැඩිලා යනවා. ආලයාභිනිමේෂං පජහති කීයක. තණ්හාවෙන් කැඩිලා බිඳිලා යනවා. ආලයාභිනිමේෂය තණ්හාව කැඩිලා යනවා. ආලයාභිනිමේ සම්පජහතේකි. මේ සංස්කාරයන් සැපට පහසුවට උපකාර වන්නා වූ දේවල් කියලා කලින් අරගෙන හිටියේ. අමාරු අවස්ථාවකදී පිහිට වෙන්නේ මේ දේවල්, දුර්වල අවස්ථාවදී පිහිට වෙන්නේ මේ දේවල් කියලා ඔය විදිහේ හිතා ඉතින් තරේ අල්ලාගෙන හිටියේ. සංස්කාරෝ ආරක්ෂා සහිතයි. තමාට ආරක්ෂාව සලසනවා, සැප සලසනවා, දුක අයින් කරනවා කියලා හැඟීමයි කලින් තිබුණේ. ඒ හැඟීම නැති වෙනවා. යෝගාවචරයට ප්‍රත්‍යක්ෂ වශයෙන් නැති වෙනවා. තාන ලේන භාවයක් මේ සංස්කාරයන්ගේ ඇත්තේ නැහැ කියලා කැඩිලා යනවා. ආලයාභිනිමේෂයෙන් ওই විදිහට කැඩිලා යනවා. මොහොකින්ද මේ අනුපස්සනාව දිනු කරන්නේ? ඊළඟට පටිසංඛානුපස්සනාව. පටිසංඛානුපස්සනා විදර්ශනාව. මේ පටිසංඛා විදර්ශනා අනුපස්සනා විදර්ශනාව කොයි අවස්ථාවේදී තියෙන්න ඕන නමින් නොකිය වුණත් මේක තියෙන්නම ඕන මේ විදර්ශනා ක්‍රමයේ. පටිසංඛා මෙතෙන්ට එනකොට විදර්ශනාව හොඳට දියුණුයි. හොඳට දියුණුයි. අනිත්‍යානුපස්සනාව දියුණුයි. දුක්ඛානුපස්සනාව දියුණුයි. අනාත්මානුපස්සනාව දියුණුයි. නොයෙක් ක්‍රම වලින් මේ ස්ථානයට පැමිණෙනකොට යෝගාවචරයන්. ඒ කියන්නේ මුල හිතන්න. අනිත්‍යානුපස්සන, අනාත්මානුපස්සන, දුක්ඛානුපස්සන, අනාත්මානුපස්සන, නිබ්බිදානුපස්සන, විරාගානුපස්සන, නිරෝධානුපස්සන, පටිනිස්සග්ගානුපස්සන, කයානුපස්සන, වායානුපස්සන, විපරිණාමානුපස්සන, අනිමිච්ඡානුපස්සන, අපරිහිතානුපස්සන, ශුන්‍යතානුපස්සන, අධිපඤ්ඤා ධම්මනුපස්සන, යථාභූත ඥාන දර්ශන, ආදීනවානුපස්සන. එතෙන්ට එනකොට මේ විදර්ශනාවෙහි යෙදෙන යෝගාවචරයාගේ විදර්ශනා ක්‍රමය ඥානෙ හොඳටම තිබුණු. අපේන් තිබුණු අනාත්ම වශයෙන් තිබුණු. එපමණක් නෙවෙයි සමාධි වශයෙන් දියුණු. සමාධි වශයෙන් දියුණු. ඇතැම් විටක යෝගාවචරයාගේ සමාධි ඉතාම උසස් තත්වයට ගිහිලා තියෙනවා මේ අවස්ථාවේ. මේ නිසාම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනම අල්ලාගෙන අර එක එක කොටසකයි ඒ මුලින් සඳහන් වෙච්ච අනුපස්සනාවල එක එක ලක්ෂණයයි තේරුම් ගන්න පුළුවන් වුණේ. නමුත් මෙතෙන්ට එනකොට මේ පටිසංඛා විපස්සනාවේදී අනිත්‍ය අනුපස්සනාවත් හොඳට වැටහෙනවා. දුක්ඛානුපස්සනාවත් හොඳට වැටහෙනවා.